ರೊಕ್ಕಗೆ ಯು ಹ್ಯಾವ್ 11 ಮಿನಿಟ್ಸ್.
ಕಾರಕ ಸಭಾ ಪತ್ತು ಮಣಿ ಅದ ಪಾರಿಭೋಗಿಕ ವೆದಗತ್ ಪಣತಕ್ ಸಮ್ಮತಕನ ಮುಹೂರ್ತ ಮೇ ಪ್ರಶ್ನೆ ಅತಿವುಣೆ ಐದ ಕಿನೇಕ ಅಪಿ ಕಲಿಮ ಕಲ್ಪನಾ ಕರಂಡೋನೆ ಮೇ ಪ್ರಶ್ನೆ ಕವದಾವತ್ ಅತಿವೆನ್ನೆ ನೇ ಪೌಗೆ ರಜೆ ಸ್ಥಿರ ಜನಕರ ಸಲಸ್ಮಕ್ ತಿಮುಣನ ನೊರಚೊಲಿ ಬಲಾಗಾರೆ ಪಸ್ಸೆ ಕಿಸಿಮ ಜನಕ ಸಲಕ್ಷಮಕ್ ಅನುವ ವಿದುಲಿ ನಿಷ್ಪಾದನೆ ಅತಿವುಣೆನೆ ಎದಾ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ಜನಾಧಿಪತ್ಯಮ ಇನ್ನ ಕಾಲೆ ಗಲ್ಲಗುರು ಬಲಾಗಾರೆ ಅತಿಕರ ಪುಹಿಂದ ತಮ್ಮ ಅದ ವಿದ್ಯುಲ್ ಬಲ ಮಲ್ಲಿ ದುವಂಡ ಪುಲುವಂಗ ಎತ್ತನ ಮೆಗಾವೋಟ್ ತುನ್ಸಿಯ ಕಂಬೆ ಏ ಜನಕ ಸಲಸ್ಮಾನು ತಿಬುನ ತವ ಅಧಿಯರ ಕಣ್ಣೇಕೆ ಈಲಗ ಅಧಿಯರ ಟನೇಕ ಗೀತ್ನೆ ಸಾಂಪುರ ಬಲಾಗಾರೆ ಹರಿಕಸನ್ನ ತಿಬುನ ಏಕ ಹದುವೆತ್ನೆ ಎನಿಸ ಅವಸಾನೆ 2018 ವೆನಕೊಟ್ಟ ಲಂಕಾವಿ ವಿದುಲಿಗೆಯಕ್ ಅತಿವುಣ ಏ ವಿದುಲಿಗೆ ಅತಿವೆನಕೊಟ್ಟ ಉನೇ ಮೊಕದ ಪುದ್ಗಲಿ ಕಾಂಸೇಮ್ ವ್ಯಾಡಿ ಮಿಲಿಟ ವಿದ್ಯುಲಿಯ ಮೆಲಗಿನೀಮ ತಮೈ ಕರಣ ಸಿದ್ಧ ಉಣ್ಣಿ ಏಕ ಅದಟಾತ್ ಕೆರನ ದಿಗಟಮ ಕೆರಗಿನ ಆವ ಏಕ ಸಾಂಪುರ್ ಬಲಾಗಾರ್ಯ ಉಮಾವೆ ಬಲಾಗಾರೆ ಮೀಟ ಹೌದು ನಮೇಕಟ ಇಸ್ಸಲ ಆರಂಭ ಕಲ್ಲಿ ಇವರ ಕರಣ ಏಕಾತ್ ಇರಾನ್ ರಜೆ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷೆ ಜನಾಧಿಪತಿ ಮಾಡಿದ ಗೌರವ ಸೆಲಕಿ ಲಕ್ಕಟ್ಟಿ ಲಭಾಜಿತ ಆಯತನೆ ಏ ಆಯತನೆ ವಿದ್ಯುಲಿಯ ನಿಷ್ಪಾದನೆ ಕರಂಡ ಅವ್ರದ್ದು ನಮೇಕಟ ಕಲ್ಲಿನ ಕರಣ ತಿಬ್ಬಣ ನಮತ್ ಮೇರಟೆ ದೇಶಪಾಲನ ಪಕ್ಷ ಕೈಪ್ಯಾಕ್ ಎದುರುವೆಲ್ಲ ಭಂಡಾರವೆಲ್ಲ ನಗರ ಅಟವನೆ ವಿವಿಧ ಅದ್ಭುತ ಚೋದನಾ ಕಲ್ಲ ಏಕ ಎದಗಿನಗಿಯ ಮಂ ಸ್ತುತಿವಂತೇನು ಮೇ ಅವೃದ್ಧಿ ಏಕ ಆರಂಭ ಕಲ್ಲ ಮೆಗಾವಟ್ ಎಕಸಿಯಕ್ಕೆ ಲಭಾಗಂಡ ಪುಲುವಂಗ್ ನೂತ್ ಮೇ ತತ್ವ ನಿಸ ಮೇ ರಟೆ ವಿದುರಿ ಪಾರಿಭೋಗಿಕ ತಮೈ ದುಃಖ ಇದೆ ಅಪಿಟ ಮೆತನ ಓನ ತರ ತರ್ಕ ಕರಣ ಪುಲುವಂಗ್ ಓನ ತರ ವಿವಿಧ ಸಾಕಚ್ಛಾ ಕರಣ ಪುಲುವಂಗ್ ನಮುತ್ ಅವಸಾನೆ ಅಮಾರು ವೆಟನೆ ಪಾರಿಭೋಗಿಕತಮೈ ವೆಡಿಮಿಲ್ಟ್ ವಿದುಲಿಯ ಕಣ್ಣ ಸಿದ್ಧವೆಲಾತಿ ಅಪಿ ವಿಶ್ವಾಸ ಕನ್ನ ಮೇ ಪಣತತ್ತಕ ವಿದುಲಿಯ ನಿಷ್ಪಾದನೆ ಕಿರೀಮ ಅಲುತ್ ವೆಡಪಿಲಿ ವಿಲಗಡ ಗಿಯಾಮ ಗರು ಅಮತ್ತುಮ ಕಿವ್ವ ಬಗ್ಗೆ ತರಂಕಾರಿ ಮಿಲಕಟ ವಿದುಲಿಯ ಲಭಾಗಣ್ಣ ಪುಲುವಂಗ್ ವೈ ಏನ ವಿದುಲಿ ಬಲ ಮಂಡಲೆ ಪಾರಿಭೋಗ ಹಟಿಯ ಜನತಾವಟ ಏಕೆ ವಿಶಾಲ ಸೇವೆ ಅಕ್ಕತಿವೆ ಈ ಬಗ್ಗೆ ಮೇ ಪಣತ ಅತಿವರ್ಣಕೊಟ ಮಠ ಪೆರಿತ ಕಾರಣವಾಗ್ತಮೈ ವಿದುಲಿ ಬಲ ಮಂಡಲೆ ಇನ್ನ ಸೇವಕಿಂಗ್ ಸಮಾಗಮ್ ಕೀಪೇಕಟ ಸಂಬಂಧ ಎನ್ನುಕೊಟ್ಟು ಏಕುಲಂಗ ಸ್ವಾಮಿತ್ವ ಮಾರುವೇನು ಈ ಸ್ವಾಮಿತ್ವ ಮಾರುವೆನಕೊಟ್ಟು ಲಂಕಾವೇ ಕಂಕರು ನೀತಿಯನ್ನು ಏಕುಲಂಟ ಗ್ರಾಟಿವಿಟಿಗೆ ಅನ್ವೇನು ತೊಡೇ ಗ್ರಾಟಿವಿಟಿಗೆ ಇವನಕೊಟ್ಟು ಮೇ ಸೀಲು ದಿನಾಟಮ ಸ್ವಾಮಿತ್ವ ಮಾರುವೆನಕೊಟ್ಟು ಗ್ರಾಟಿವಿಟಿಗೆ ಅನ್ವೇನು ಏಕ ಏಕ ವಿವಿಧಾಕಾರ ಸಿದ್ಧವೆಲ್ಲ ತೀನೋ ಕಣಿತ ನೀಸಿಕಸ್ತಾವೆ ಕೊರೋನಾ ಟರ್ಮಿನಲ್ ಕತಿವೆನಕೊಟ್ಟು ಈ ಗ್ರಾಟಿವಿಟಿ ಸೀಸ್ಕಲ್ಲ ಇಕೊಲಂಟ ಅವಸಾನ ಅನಕೊಟ್ಟು ದೆನ್ನ ಬೆಡಪಿಲ್ಲ ಕತಿಕರ ಇವಾಗ ಮೇ ವಿದುಲಿ ಬಲವನ್ನೇ ತವ ಪ್ರಶ್ನೆ ಹತ್ತೀನು ವಿದುಲಿ ಬಲವನ್ನೇ ಅರ್ಥ ಸಾಧಕಾರರು ತೀನಿ ವಿದುಲಿ ಬಲ ಮಂಡಳಿ ತೀಯನ್ನಿ ನೂ ತದ ನೀತಿ ಆಗ್ತೀನೋ ಅಳುತನ್ ಬುದ್ಗಲೀಕ ಅರ್ಥ ಸಾಧಕ ಅರಂಭದಲ್ಲ ಸಮಾಗಮ ಅತಿಕರಣ ಬ್ಯಾಕ್ ಇಲ್ಲ ಏ ನಿಸ ಏಕ ಸೆಂಟ್ರಲ್ ಬ್ಯಾಂಕ್ ಅನ್ನೋನೆ ಇಂದ ಸೆಂಟ್ರಲ್ ಬ್ಯಾಂಕ್ ಹುಡುಗಿ ಇಂದ ಅದ ಅರ್ಥ ಸಾಧಕ ಅರಂಭದಲ್ಲಿ ಆಸಿಯಾ ವೈತಿನ ಶಕ್ತಿಮತ್ಮ ಅರಂಭದಲ್ಲಿ ಬಾವುಟ ಪತ್ತು ಇಲ್ಲ ತೀನು ಮಮ ಅಮತ್ತು ಮಾಟ ಯೋಜನಾ ಕರ್ನ ಮೇ ಸಮಾಗಮ ಅತಿಕರಾಮ ಮೇ ಪಣತೆ ದೀನಿ ವಿದ್ಯೆ ಸಮಾಗಮ ಕತಿ ನೋಕರ ಏ ಅರ್ಥ ಸಾಧಕ ಅರಂಭದಲ್ಲ ಅರ್ಥ ಸಾಧಕ ಅರಂಭದಲ್ಲಿ ರಿಯಾನ ಲಾಸ್ಟಿಕಲ್ಲ ಏ ತುಲಿ ಕಟ್ಟಿ ಕರ್ನ ಮುಖದ ವಿದುಲಿ ಬಲ ಮಂಡಳಿ ಅರ್ಥ ಸಾಧಕ ಅರಂಭದಲ್ಲಿ ಮಹಾಬ್ಯಾಂಕು ಅತ್ಯಕ್ಕ ಎಂಎಂ ಬಚ್ಚಾವಲ್ ಸಿದ್ಧವಿಲ್ಲ ವಿಶಾಲ ಪ್ರಶ್ನೆ ಕಡೆ ಮೂನಿಲ್ಲ ತೀನೋ ಅದೇ ವಿಲುವ ನಡುತೀನೋ ಏ ವಿದ್ಯುಲ್ ಬಂದ್ಮ ಅರ್ಥಾದಕ್ಕೆ ಅರಂಭದಲ್ಲಿ ಬರ್ತ ಏನಿಂದ ಮೇ ಅರ್ಥಾದಕ್ಕೆ ಅರಂಭದಲ್ಲಿ ಪಿಲಿ ಬಂದ ಮೇ ಸ್ವಾಮಿತ್ವ ಮಾರುವೆನ ಕೊಟ್ಟ ನವತ ಕಲ್ಪನಾ ಕರನ್ನೇ ಕೇಳ ಮಮ್ಮ ಅಮತ್ವಾಗ ಇಲ್ಲ ಆಯ್ತು ರಟೆ ತೀನ ಕಂಪರ್ ನೀತಿ ಅನ್ನುವ ಏ ಅರ್ಥಾದಕ್ಕೆ ಅರಂಭದಲ್ಲಿ ಅರ್ಥಾದಕ್ಕೆ ಅರಂಭದಲ್ಲಿ ಸಂಬಂಧ ಬಾರದೆನ್ನು ಕೇಳ ಮೇ ಅಲ್ಲು ಸಮಾಗಮ ಎತ್ತುವೆನ ಕೊಟ್ಟ ಎತ್ತಕೊಟ್ಟೆ ಈ ಮೊದಲೇ ಸ್ತ್ರೀರತ್ವಕ್ಕ ವಗಗೀಮ ಕತ್ವೇನೋ ಓದೇಕ ಪಾಲನೆ ಕರೆದು ಸೆಂಟ್ರಲ್ ಬ್ಯಾಂಕ್ ಲಂಕಾ ಎಂಬ ಸಿಎಲು ಅರ್ಥ ಸಾಧಕ ಅರ್ಮದ ಪಾರ್ರಿ ಲಂಕಾ ಗಮನಾಗಮನ ಮಾಡಲಿ ತೇಮ್ ಪ್ರಶ್ನೆ ಹತ್ತಿಮುನ ಪುದ್ಗಲಿಕ ಅರ್ಥ ಸಾಧಕ ಅರ್ಮದ ಹತ್ತಿಮುನ ಏ ಅರ್ಥ ಸಾಧಕ ಹರಿಯಾಕಾರ ಗೆವನ್ನ ಬೆರಿವುನ ಏಕಮೇ ಗಮನಾಗಮನ ವಿಮಧ್ಯ ಕಥಗಲ್ಲ ಅಲುತ್ ಸಮಾಗಮ ಹದನ ಕೊಟ್ಟ සමන් අහඳර නැවත ගමනාගමන එනකොට ඒක අරසාදක අරමුල්ත සම්බන්ධ කරපු හින්දා අද ලංගම සේවකීන්ට විශ්‍රාමයක්ලා ගෙදරන්න කිසි ප්‍රශ්නයක් නැතුව ඒ අරසාදක අරමුල් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. පුද්ගලික ආයතනට පත් කරා විශාල ප්‍රශ්න කීපයක් සමතනම ඇති වෙලා තියෙනවා. නමුත් ඒක මම හිතන්නේ විදුලුමන් මණ්ඩලය ඇති වෙයි කියලා. නමුත් ලංකාවේ අර්ථසාධක අරමුදල් තියෙන්නේ අර්ථසාධක අරමුදලට. එහිඳ මේ අලුත් සමාගම් වෙනකොට ස්වාමිත්වයේ මාරු වෙනකොට ඒ සියල්ලම නැවත කල්පනා කරලා අර්ථසාධක අරමුදලට ඇතුල් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ අලුත් සමාගම් වලට එනකොට විදුලි බල මණ්ඩලයේ තියෙන පහසුකම් සියල්ල මේ සේවකීන්ට මේ අලුත් සමාගම් වලට ලබා දෙන්න කියලා. ඒක ඒවකට හොඳ උදාහරණයක් තමයි තේ සංස්ථාව පොළොන්නරුව ටර්මිනල් කියලා සමාගමක් හදනකොට ගිවිසුමේ ඇතුළේ කියලා තිබුණා. තේ සංස්ථාවේ ඉන්නකොට ලැබිච්ච සියලුම පහසුකම් ටර්මිනල් එකේ ආයෙත් ලැබෙන්න ඕන කියලා ඒ ආකාරයෙන් කෙරෙනවා. ඒ වගේ යම් කිසි වැඩපිළිවෙලක් ඇතිකරන්න විදුලි බල මණ්ඩලයේ සේවක මහතුරු දැන්ට භුක්ති විඳින සියලුම පහසුකම් මේ සමාගම් වලට වෙන් වුණාම ඒ සමාගම් වලත් ඒ පහසුකම් සියල්ලම ඒ කාර්යයෙන් ලැබෙන්න සලස්වන්න කියලා මම ඒ ගැන බලන්න කියලා මම ඇමතුමාට කියන ඊය අධීක්ෂණ කොමිටිය අවස්ථාවෙත් මම ඉදිරිපත් කරා ඒ කාරණා පිළිබඳව. ඒ හින්දා ඒ ගැන සැලකිලිවත් වෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේ මේ කටයුත්තේදී අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ විදුලි බල ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වෙලා පාරිභෝගික ජනතාවට විශාල පහසුකම් සාහන ලැබේ කියලා. ඒ හින්දා අපි ඒක නිතරම සතුටු වෙනවා. ඒ වගේම විදුලි බලය අද අපේ රටට හැමෝටම අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටේ නිෂ්පාදනය කර්මාන්ත දියුණු කරන්න තියෙන ලොකුම බාධාව තමයි විදුලි බල වැඩිවීම. සෑම කර්මාන්ත ශාලාවකටම සංචාරක විහාරවල හෝටලයකටම අද තියෙන විශාලම බිල තමයි විදුලි බිල. ඒ විදුලි බිල අඩු කරා ගන්න පුළුවන් වුණා නම් ඒක මේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රයටත් පොදු ජනතාවටත් වෙන ඉතාම යහපතක් හැටියට අපි දකිනවා. මේ අමතුමා මේ ඉදිරිපත් කරන බිල තුලින් මේ පනත තුලින් ඒ පහසුකම් මේ රටේ ජනතාවටත් කර්මාන්ත බලටත් ලැබෙයි කියලා. එහෙම ලැබුණොත් අපේ රටේ ආර්ථිකයට විශාලම ශක්තියක් ලැබෙන ආයතනයක් බවට මේක පත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ පනත සම්මත කරගන්න අපේ සම්පූර්ණ සහයෝගය තුමාට ලබා දෙනවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරන බොහෝ ස්තුතියි.
Thank you. Honorable Vimal Veeravanse, you have 7 minutes.
Garu Kulasanaruda Mantrithumani, Mema Viduli Bala Mandala Sansodhana Panatha Sakatchawata Ganna Pera Api Illa Hitiya Adu Ganane Dedinakawat Vivadayak Me Sambandhayen Avashyai Kiyala. Namuth Aandu Pakshayenwat Vipakshaye E Pakshanayaka Raswima නියෝජනය කරන උදවියගෙන්වත් ඒ සාධාරණයේ ඉටුනේ නැහැ කියන එක මම මුලින්ම අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා විනාඩි 7ක් වගේ සුළු කාලයක් තමයි අපේ මන්ත්‍රීවරු 13කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්න කණ්ඩායමක් වෙනුවෙන් කතා කරන්න මට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔබතුමා දන්නවා විදුලි බලය කියන්නේ ඉතාම සංවේදී කාරණයක්, බලශක්තියේ ප්‍රධානතම සාධකය. ලෝකේ ගොඩාක් රටවල් කර්මාන්තමය අතින් ඉදිරියට යනවා නම් ගිහිල්ලා තියෙන්නේ විදුලි බල පිරිවැය අඩුවීම කියන සාධකයක් එක්ක. විදුලි බල පිරිවැය වැඩි නම් ඒ කිසිම රටකට බෑ ලෝක වෙළඳපොළ තුල තමන්ගේ නිෂ්පාදන කොච්චර ගුණාත්මකව ඉහළ මට්ටමක තිබ්බත් තරඟ කරන්න ඒකට හේතුව නිෂ්පාදන පිරිවැය ඒ හේතුව මතම වැඩි වෙන හින්දා. දැන් අපේ රට තියෙන්නේ මේ දකුණු ආසියාවේ වඩාම වැඩිම විදුලි බිලක් සහිත රටක් කියන විරුද්ධාවලිය ලැබපු තත්වයක. ඒ නිසා අපේ කර්මාන්තකරුවා විදේශ නිෂ්පාදන සමග විදේශ වෙළඳපොලේ තරඟ කරනවා කියන්නේ ඉතාම අසීරු සහ අභියෝගාත්මක කාර්යයක්. මේ පිරිවැය වැඩිවීම විසින් ඔවුන්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඉතාම දරුණු දුෂ්කර තත්වයකට. දැන් ඒ වගේම තමයි ගරු මුලාසනාරුඬ මන්ත්‍රීතුමනි, අපි දන්නවා සිකිමේ වගේ රටක් ඉන්දියාවේ 22 වෙනි ප්‍රාන්තය කරගත්තට පස්සේ ලෙන්ඩ ජෝසප් කියන පාලකයා සිකිමේ නායකයා වුණාට පස්සේ, ඒ කියන්නේ ඔහු ලෙන්ඩබ් ජෝසප් මුලින්ම මැතිවරණයට තරඟ කරාම පරාජයට පත් වුණා. ඊට පස්සේ රෝ සංවිධානයේ මූලික වෙලා විරෝධතා ව්‍යාපාර පටන් ගත්ත මැතිවරණය දූෂිතයි කියලා අපි ওই ගාලු මූදුර අරගලේ වගේ එකක් ආවා. ඊට පස්සේ උනේ ඒ රජුට සිද්ධ වුණා නැවත මැතිවරණේ පවත්වන්න. ඔහු බය වුණා. නැවත මැතිවරණේ පවත්වුවාම ලෙන්ඩබ් ජෝසප් සිකිමේ ජනාධිපති බවට පත් වුණා. නායකයා බවට පත් වුණා. ඊට පස්සේ මොකද කරේ ඉන්දියාව ලෙන්ඩබ් ජෝසප් එක්ක ගිවිසුම් 7-8ක් අත්සන් කරා. ඒ කරලා ඒකාබද්ධ කරා. විදුලි බලයෙන් ඒකාබද්ධ කරා. ඛනිජ තෙල් වලින් ඒකාබද්ධ කරා. දැන් අපිටත් කියනවන්නේ කනෙක්ටිවිටි කියලා. ඒ කනෙක්ටිවිටි එක සිකිමේට කළා. අන්තිමට සිකිමේ මිනිස්සු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ඔක්කොම එක වෙලාවක තීරණය කරනවා. 973 තමයි ඔය මං කියන සිද්ධිය වුණේ. ඊට පසු කාලීනව සිද්ධ එවුන් තීරණය කරනවා ඉන්දියාවෙන් අපිට තියෙන පීඩණයෙන් ගැලවෙන්න අපි චීනෙත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. ඒ තීරණය ගන්න යෝජනාව පාර්ලිමේන්තුවට දානවා. ඒ වෙලාවේ ඉන්දියාව මොකද කරන්නේ? අර තෙල් නලයත් අක්‍රිය කරනවා, විදුලි බල පද්ධතියත් අක්‍රිය කරනවා. එතකොට සිකිමේ කළුවරේ සහ ඉන්ධන නැතුව පෝලිමේ. ඒ නිසා මේ බලශක්තිය කියන්නේ දේශපාලන උපකරණයක්. රටක දේශපාලන ස්වෛරීත්වය පාගා දමන්න පාවිච්චි කළ හැකි උපකරණයක්. දැන් අද වෙලා තියෙන්නේ මේ අර ගිනිගත්තු ගෙදරට වතුර ගහන්න වගේ එන්නේ. දැන් තමුන්වන්සල මේ පණත් තරන් එන්නේ අපිට සමහරුන්ට පේන්නේ මේ ගිනි ගන්න ගෙදරට ආර්ථිකය නැමැති ගිනි ගන්න ගෙදරට දැන් වතුර ගහන තමයි කාංජන විජේසේකර ඇමතුමා මේ පණත් සංශෝධනය අරන් එන්නේ කියලා. හැබැයි වතුර ගහන එක නෙමෙයි මේ කරන්නේ, එයාසේ ගේ මංකොල්ල කන එක. වතුර බාල්දියකුත් ගේනවා. ගේන ගමන් ගෙදර තියෙන ඉතුරු දෙයටත් තට්ටු කරනවා. දැන් මම කියන්නේ දැන් බලන්න තමුන්වන්සල මේ පණතේ එකක් තමයි තමුන්වන්සල කියනවා 33000 වෝල්ට්. ඒ කියන්නේ 33 kV. වැඩි ඒවා තමයි ඉංග්‍රීසි පොවනත් කෙඩුම්පතේ තියෙන්නේ. වැඩි ඒවා තමයි ජාතික විදුලි බල පද්ධතියට අයිති වෙන්නේ කියලා. එතකොට 33 kV වලට වඩා අඩු ඒවා කොහෙටද අයිති වෙන්නේ? ඒ කියන්නේ දැන් අදානිට හරි දැන් අදානි ඉන්දියාවේ 13 rupees දැන් අපිට 13 විකුණන විදුලි එකකේ ඒ රුපියල් 3 දැන් අදානිට හරි කාට හරි 33 kV වලට වඩා අඩු විදුලි බලය කොහෙටද දෙන්නේ? ජාතික විදුලි බල පද්ධතියට එනවද නැද්ද? ජාතික විදුලි දැන් ඉංග්‍රීසි එකේ එකක් සිංහල එකේ එකක් ඒක මම දන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන වෙනස කියලා. දැන් එතකොට 33000 ඒ කියන්නේ නැෂනල් ග්‍රිඩ් එකට අයිති නොවන විදියට 33000යි වෝල්ට් දාලා තියන්නේ ඇයි? එහෙම දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එතකොට ඒ කියන්නේ 33000ට අඩු නම් ඒ ප්‍රාදේශීය වශයෙන් ඒ නැෂනල් ග්‍රිඩ් එක සම්බන්ධ පාලනයෙන් තොරව මේ විදුලි බල පද්ධතිය පවත්වාගෙන යන්න පුළුවන්. ඒක මේ 13 වෙනි සංශෝධනයේත් එක්ක ගලප ගන්න හදපු ක්‍රමයද? මම දන්නවා දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සාකච්ඡා වෙනවා. අපිට දැනට ලැබිලා තියෙන වාර්තා අනුව පළාත් සභාවලට විශ්වවිද්‍යාල පළාත් සභාවලට ඒ කියන්නේ ප්‍රධාන මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් එක අහෝසි වෙලා අර 13 වෙනි සංශෝධනයට ඕන කරන විදියට පළාත් විශ්වවිද්‍යාල ආකාරයට යනවා. දැන් විදුලි බල පද්ධතියත් 33000 kV වලට අඩු කරන්නේ ඊට වඩා අඩු ඒවා ගැන ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධතාවයක් නැති වෙන්නේ මොකද හේතුව? ඒ නිසා මේ one more minutes.
Yes, you have one more minute.
One more minutes තමයි ඉතින්.
You allocated 7 minutes and you have one more minute
back. ඔව් මන් දන්නවා ඉතින් විනාඩි 7යි. දැන් අයක් ගිහිල්ලා ඒක තමයි ඔබතුමා one more minutes කියන්නේ ඉතින්. මම කතාව පටන් ගත්ත විතරයි. ඒ නිසා ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මම මතු කරන්නේ එකක් දැන් මේ පනතේ තියෙන ගොඩක් දේවල් කියන්න වෙලාවක් නැහැ. විනාඩි 7ෙන්. එකක් තමයි ওই 33000 කතාව ඔබතුමා පැහැදිලි කරන්න මොකක්ද ඒකට හේතුව? දැන් සිංහල එකේ එකක් ඉංග්‍රීසි එකේ තව එකක් මන් දන්නේ මීට කලින් කතා වුණාද කියලා. එතකොට ජාතික විදුලි බල පද්ධතියට මේක එකතු වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ විදියට අදානිලට හරි විදේශීය ඒ කියන්නේ අර සිකිමේට වෙච්ච දේ. දැන් තෙල් නලයක් එනවා ඉන්දියාවෙන් විදුලි බල පද්ධතියෙන් නලයක් එනවා. අපිව දැන් කනෙක්ටිවිටි කියලා ඔක්කොම පස්වදෑරුම් කනෙක්ටිවිටි එකක් එනවා මුදල් වශයෙන් කනෙක්ටිවිටි එනවා රේගු වශයෙන් කනෙක්ටිවිටි එනවා බලශක්තිය අතින් කනෙක්ටිවිටි එනවා ඔහොම පස්වදෑරුම් කනෙක්ටිවිටි එකක් ඇවිල්ලා මේ කනෙක්ටිවිටි එකෙන් තමයි අන්තිමට රටේ ස්වයංක්‍රීයභාවය නැත්තටම නැති වෙන්නේ සිකීමට වෙච්ච දේ වෙන්නේ
honorable member please wind up
ඔව් තව විනාඩියක් ඒ නිසා ගරු මූලාසන අරුර මන්ත්‍රීතුමනි මම කියන්නේ මේ 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 ඉතාම සංවේදී රටේ බලශක්තිය සුරක්ෂිතභාවය කියන්නේ ජාතික ආරක්ෂාවත් එක්ක බැඳිච්ච එකක් ජාතික ආරක්ෂාව කියන්නේ මේ ආරක්ෂක හමුදාව විතරක් නෙමෙයි ආහාර සුරක්ෂිතතාව බලශක්ති සුරක්ෂිතතාව ඔක්කොම ජාතික ආරක්ෂාවත් බැඳිච්ච එක ඒ නිසා දැන් LTT ත්‍රස්තවාදයේත් එක යුද්ධ කරන්න හම්බ වෙන්නේ නැහැ උතුරු නැගෙනහිර විදුලි බල පද්ධතියේ පාලනය තිබුණේ වෙන කාගේම හරි අතේ නා මම කියන්නේ මේ උදාහරණයකට එහෙම වුණා නම් ඒ නිසා කරුණාකරලා මේ මේකේ මේ මේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ සංවේදී කාරණේ ගැන
මීට
වඩා ගැඹුරින් කල්පනා කරලා කටයුතු කළ යුතුයි කියන එකයි අපේ යෝජනාව ඒ වගේම මේ පරතෙන් මේ ඉදිරිපත් කළ තියෙන යෝජනාවෙන් මේ රටේ විදුලි පාරිභෝගිකයට අඩු මිලට දැන් ගාමින් ලොකුවේ මැතිතුමා කිව්වා අඩු මිලට විදුලිය ඉන්න වයින්ඩ් අප් කරන්න බය වෙන්න එපා අඩු මිලට විදුලි බලය පිරිවැයක් ගන්න පුළුවන් වෙයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක මිත්‍යාවක් මේකෙන් වෙන්නේ විවිධ විදේශීය සමාගම් අතර මේක ගිහිල්ලා ඔවුන්ට අභිමත ආකාරයේ අධික විදුලි පිරිවැයකට කරගහන්න වෙනවා මේ රටේ ජනතාවට මිනිස්සු හිතයි දැන් මේකෙන් එහෙම වෙයි කියලා අනාගතේ අපි බලමු තමුන්වහන්සේලා මේ ගේන
ප්‍රතිසංස්
කරන වලින් ඔබතුමා තරුණ මන්ත්‍රීවරයෙක් ඉඳා අනාගතේ ජීවත් වෙයි අපි ඔය කියන කාලේ වෙනකොටත් අපි නැතත් එතකොට
ඔබතුමාට උත්තර දෙන්න වෙයි හෂඩි සිල්වා you have 9 minutes
ගරු සභාපතිතුමනි මූලික වශයෙන් අපි දැන් අපිට ටෙලිෆෝන් එකක් තියෙනකොට
order please honorable රෝහිණි කුමාරි විජයරත්න to the chair
මගේ නම ඕනේ හොඳේ ඒ වෙලාව ගන්න බෑ ගරු සභාපතිතුමිය දැන් අපි ටෙලිෆෝන් එකක් ගත්තොත් අපිට මේක මොබිටෙල්ද ඩයලොග්ද හට්ස්ද එයාටෙල්ද කියන එක අපේ තීරණය හැබැයි එතකොට අපිට පුළුවන් මේකේ ක්වලිටි ඔෆ් සර්විස් එක බලන්න අපිට පුළුවන් මේකේ ටැරිෆ් එක බලන්න අපිට තියෙන හොඳම පැකේජ් එක අපි තෝරගන්න පුළුවන් හැබැයි කවුරු හරි හිතනවා නම් කවදා හරි ඉලෙක්ට්‍රිසිටි වලටත් මේක කරන්න පුළුවන් කියලා හැබැයි හිතනවා නම් ඒක කොහොමද වෙන්නේ දැන් අපිට කිසි විදියකටත් ඒක හිතා ගන්නවත් බෑ නේද කියලා ඒ හිතන දේ වැරදි එතනට යන්න පුළුවන් එතකොට අපේ ගෙදරට අපිට ඕනේ මොන ඩිස්ට්‍රිබියුටර් කෙන්ද ගන්න එයා දෙන්නේ පැකේජ් එක මොකද මට හොඳම පැකේජ් එක මට ගන්න පුළුවන් වෙන්න ඕන එතන තමයි පාරිභෝගිකයාට සම්පූර්ණ සාධාරණයක් සිද්ධ වෙන්නේ ආණ්ඩුව විසින් කිසිදයක් කියන්නේ පාරිභෝගිකයාට තියෙනවා ඒ බලය. මොකද අවසානයේ අපිට අවශ්‍ය වෙන්නේ අඩු මිලට හොඳ ගුණාත්මක භාවයකින් තියෙන විදුලිය ලබා ගන්න. දැන් අපේ කර්මාන්ත අමතුමා ඉන්නවා එතුමාගේ තියෙන ලොකුම ගැටලුවක් තමයි විදුලි බිල වැඩි කර්මාන්ත වලට දරා ගන්න බෑ. ඒ නිසා අපි තරඟකාරී නැ ලෝක වෙළඳපොලේ අපේ කර්මාන්ත කරගෙන යන්න බෑ. හැබැයි අපිට පුළුවන් නම් ක්‍රමවේදයක් හදන්න ඒ කර්මාන්තයට ඉතාමත්ම අඩු මිලකට තරඟකාරීව පුද්ගලයෙක්ගෙන් වීල් කරලා ඉලෙක්ට්‍රිසිටි ලබා ගන්න අන්න එතකොටේ කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙනවා. ඉතින් ඒ නිසා අපි එදා හිටියේ එක තැනක අද ඉන්නේත් එක තැනක ඒම එන තමයි හෙටත් ඉන්නේ ඒ තමයි මේ තරඟකාරීත්වය අවශ්‍යයි. ඒ නිසා 2002 ගෙනාපු ඒ වැඩපිළිවෙල පිළිබඳව අපේ සම්පූර්ණ සහයෝගය තිබුණා. එතකොට මේ මේ ඉලෙක්ට්‍රිසිටි සෙක්ටර් එක අන්බන්ඩල් කරන එක පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. ඒක කෙලින්ම අපි කියනවා අපි බය නැතුව කියනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ගැටලුව තියෙන්නේ ගරු සභාපතිතුමිය මේ කරන වැඩපිළිවෙලේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා ඒවා විසඳ ගන්න ඕන. ඒවට අපි එමෙන්මන්ස් අපි පැය මං හිතන්නේ 25කට වඩා සාකච්ඡා කරා ගරු සභාපතිතුමිය. පැය 25කට වඩා. ඊයේ පැය 4:30 5ක් රෑ 12 වෙනකන් අපි විපක්ෂ නායක සමග සාකච්ඡා කරා. අපි මේක නිකන් විහිළුවට ගන්නෙ නෑ. බොරුවට තැන් තැන්වල ගිහලා කතා කරන්නේ නෑ. ඒ නිසා අපි එමෙන්මන්ස් වාගයක් ගේනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ එමෙන්මන්ස් ගෙනේ කියලා. ඒ එමෙන්මන්ස් පිළිගන්නවා නම් අපි මේකට සහයෝගය දෙන්න අපිට කිසිම පැකිලීමක් නෑ. හැබැයි ඔබතුමා මේ එමෙන්මන්ට්ස් එක පිළිගන්න ඕනේ සත්භාවයෙන් තමයි අපි මේ ටික ගේන්නේ. දැන් මට විනාඩි 9ක් තියෙන නිසා ගොඩක් දේවල් කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් මෙතනදී අපි කියන්න ඕනේ මේ තරඟකාරීත්වය ගේන්න නම් ඒ නියාමන අධිකාරියට යම් බලයක් තියෙන්න ඕනේ. ඒ බලය අඩු කරන්න එපා. ඒ බලය අඩු වෙන විදිහට තමයි මේ නීතිය කෙටුම්පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ උදාහරණයක් හැටියට අපි කියනවා මේ දැන් අපිට අහගෙන හිටියා වෙන රටවල් සමග විදුලිය අපි ඉන්ටග්‍රේට් කරෝතින් එහෙම ජාතික ආරක්ෂාවට ගැටලුවක් වෙනවා. දැන් මේ පනතේ තියෙන්නේ විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා කියපු කතාවත් එක්ක මේ පනතේ තියෙන්නේ කැබිනට් එකට තීරණයක් ගන්න පුළුවන් වෙන රටක් සමග පද්ධතිය එකතු කරනවා නම්. හැබැයි අපි කියනවා ඒ ප්‍රතිපත්තිය තීරණය ගත්තට නියාමනය කරන අධිකාරියට බලය තියෙන්න ඕනේ කොන්දේසි මොනවද කියලා තීරණය කරන්න. දැන් ඔබතුමිය කියන්න ඒක නරක සංශෝධනයක්ද? ඇයි ඒ සංශෝධනය නරක? මොකද ඒ නියාමන අධිකාරියට තමයි බලය තියෙන්නේ ටැරිෆ් එක නියාමනය කරන්න. ඔවුන් තමයි දන්නේ කැරින් කැපැසිටි එක මොකද්ද ජෙනරේෂන්. මම දන්නේ මම මේ සම්බන්ධයෙන් තාක්ෂණිකව දන්නේ නැතුණාට ඒ වගේ තියෙන ලිමිටේෂන්ස් මොනවද? එතකොට ඒ අනුව තමයි අපිට පුළුවන් වෙන්නේ මේ හරි ටැරිෆ් එකට මේක කනෙක් කරන්න. උදාහරණයක් හැටියට අපි ඉන්දියාවත් එක්ක කනෙක් කරෝතින් ඉන්දියාවේ විකුණන්නේ ඇමරිකන් ඩොලර් 7-3ට නම් අපි විකුණන්නේ ඇමරිකන් ඩොලර් 7-5ට නම් එහෙමනම් මේක කනෙක් වෙලා තියෙනකොට ඉන්දියාවෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රිසිටි එන්නේ. මේකෙන් ඒ පැත්තට යන්නේ නැහැ. හරි එහෙමනම් ඒව වළක්වන්න අපිට තියෙන්න ඕනේ බැරිකේඩ් එකක් දාන්න. ඒක ඇරෙන්නේ අර රෙගියුලේටරට බලය තිබුණොත් මෙන්න මේ කොන්දේසි හරහා තමයි මේක මේ එකඟ වෙන්න ඕනේ කියලා. මොකද ගරු සභාපතිතුමිය මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න කලින් ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂඥවරයෙක් හැටියට මේ කලාපේ රටවල් කිහිපයකම මේ සම්බන්ධයෙන් උපදේශක හැටියට වැඩ කරලා තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා කොහොමද නේපාලේ කොහොමද බූතානේ වගේ රටවල් ඉන්දියාවත් සමග මේ කනෙක්ටිවිටි එක එකතු කරගත්තේ. දැන් යුරෝපාව වගේ රටක් ලෝකෙ ගත්තහම මේ ඔක්කොම ඉන්ටග්‍රේටඩ් මේ ග්‍රිඩ් එකක් තියෙන්නේ. ඉන්ටර්කනෙක්ටිවිටි කියන එක කරුජයසූරිය මහත්තයා කතා කරේ 2002. හරි එතකොට අපිට තියෙනවා නම් සුලම් බලය හරහා ගිගාවට් 65ක් මෙතනින් ජනනය කරන්න. අපිට ගිගාවට් 65ක් ඕනේ නැහනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒකෙන් අපිට අපනයන ආදායමක් උපය ගන්න. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ මේක පුළුල්ව. හැබැයි ඒ බලනකොට අර නියාමනයට පාරිභෝගිකයා ශක්තිමත් කර ගැනීම, ඇයගේ පාරිභෝගික අයිතීන් සුරක්ෂා කර ගැනීම සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් එක තමයි මේකේ මාකට් පවර් එක. දැන් මම යෝජනාවක් ගෙනාවා අපි සියලු දෙනාම කතා කරනකොට අපි හිතමු එක ආයතනයකට 49%ක් අයිතිය තියෙනවා. ඒ ආයතනය හිතමු ජෙනරේටින් කම්පනි එක. ඒ ආයතනයට ඩිස්ට්‍රිබියුෂන් කම්පනි එකටත් අයිතිය කරන්න නම් 49%කට වඩා අඩු වශයෙන් පළවෙනි එකේ අයිතිය තියෙන්න ඕනේ කියලා මේකේ තිබුණා. අපි යෝජනා කරා එහෙම නෙමෙයි ගරු ඇමතුමා බලන්න බැංකුවක උනත් 15% තමයි ලිමිට් එක. ඒ නිසා මේක 15%ට අඩු කරා. මොකද 49%ක් ඕනේ නැහැ කාරණාවක් මේ ආයතනයක් කන්ට්‍රෝල් කරන්න. අපි සන්තෝෂ වෙනවා එතුමා එවැනි ඒ යෝජනාව ගෙනල්ලා තියෙනවා. අනිත් එක තමයි මේ මාකට් කොන්සන්ට්‍රේෂන් කියන එක. උදාහරණයක් හැටියට පාරිභෝගිකයාගේ සුභසිද්ධිය තහවුරු කරන්න නම් ඇත්ත වශයෙන්ම මේ තරඟකාරීත්වය අවශ්‍යයි. දැන් ගැටලුව තියෙන්නේ ගරු සභාපතිතුමිය සමහරව අහනවා දැන් ඔන්න හෙට අනි දෙනවලු යුනයිටඩ් පෙට්‍රෝලියම් එක. ඊයේ පෙරේදාව සිනෝපෙක් එක. ඊට කලින් ආව තව මොකද්ද ඉන්දියන් කම්පැනි එක. දැන් බලාගෙන යනකොට කො හැමෝටගෙම තියෙන එකම ගානනේ. එතකොට කො පල්ලෙහාට ගිහිලා නැහනේ. එතකොට මේ මේ අපි කතා කරන විනිවිද මේ සමාවෙන තරඟකාරීත්වය නිසා කො අඩුවෙලා නැහනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙමනම් අපේ සමාජ වෙළඳපොළ ආර්ථික වැඩපිළිවෙලක් තමයි සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ. ඒක තමයි අපි ඉස්සරහදී මේ රටේ මහ පොළවේ ගේන්නේ. ඒතකොට එතෙන්දී එක පැත්තකින් තරංකාරීත්වය ඇති කරන අතරතුරේ අනිත් පැත්තෙන් අපේ අවධානය දැඩිව යොමු වෙනවා පාරිභෝගිකයාට යුක්තිය හා සාධාරණය ලබා දීම. ඕක තමයි අපේ වැඩපිළිවෙල. අපි බොරුවට බිල්ව මවන්නේ නැහැ. හැබැයි ඉස්සරහට යන ලෝකෙත් එක්ක යන්නේ අර මූලික කාරණා දෙක ඇති කරගන්න. එතෙන්දි ගරු අමතිතුමාට අපි ඉදිරිපත් කරනවා යෝජනාවක්. ලෝකයේ ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයා ගැන හදවතෙන් හිතනවා නම් මේ මාකට් කම්පිටිෂන් එක මනින ජාත්‍යන්තර ක්‍රමවේද තියෙනවා. අපි එදා ඔබේ කමිටුවටත් ඇවිල්ලා මේක ඉදිරිපත් කරා HHI ඉන්ඩෙක්ස් කියලා. හර්ෆෙන්ඩාල් හර්ෂ්මන් ඉන්ඩෙක්ස් කියලා. ඒතර මෙවැනි තාක්ෂණික මිනුම් දඬු හරහා අපිට පුළුවන් සනාථ කරන්න ඒ මේ ඉලෙක්ට්‍රිසිටි විදුලි බල වෙළඳපොලේ ඇත්තට අපි බලාපොරොත්තු වෙන තරඟකාරීත්වය තියෙනවා කියලා. ඔන්න ඔය වාගේ amendments එමත් නැත්නම් මේ amendments තමයි සංශෝධන තමයි අපි ගේන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. තව එකක් තමයි මේ ගරු සභාපතිතුමියා මේ තියෙනවා CB එකට ඇසට් තියෙනවා. මේ CB එකට තියෙන ඇසට් අපි හොයලා බැලුවම රුපියල් බිලියන 1000කට වඩා මේ ඇසට් තියෙනවා. ඉතින් මෙවුවා කඩලා නොයෙකුත් ආයතන වලට වෙන් වෙනවා. හැබැයි කවදා හරි දවසක මේවා යම්කිසි විදිහකට පුද්ගලික ආයතනත් සමග එකතු කරගන්නවා නම් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් වෙන්න පුළුවන්, ජොයින්ට් වෙන්චර් වෙන්න පුළුවන්. මෙවුවායේ ඇත්ත වටිනාකම කුමක්ද කියන එක පිළිබඳව මේ පනතේ සඳහන් වෙලා තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි තමයි මේකට අධිකරණයට ගියේ. අපි එසේ මෙසේන අපේ මහලේකම්තුමා තමයි අපේ ජනාධිපති නීතිපතිවරු හරහා අධිකරණයට ගිහිලා මේවා පෙන්වලා දුන්නේ. එතකොට ගරු අධිකරණය දීපු තීන්දුවේ තියෙනවා කවදා හරි එහෙම කරනවා නම් මේක රජයේ මොනවාද කියන්නේ වැලුවේෂන් එක ලබා ගන්න ඕනේ. වැඩේ වැලුවේෂන් එක ලබා නොගෙන මෙවුවා අන්සතු කරන්න හැකියාවක් නැහැ. දැන් හොඳම උදාහරණය තමයි අත් වශයෙන්ම මේ වෙලා තියෙන LTL එකේ කොටස් සම්බන්ධයෙන් මේක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. රජයට අයිති කොටස් මේ KPMG සමාගම විසින් පමණක් වැලියු කරලා මේක 128ක ප්‍රමාණයක් රුපියල් බිලියන 28කට විකුණලා තියෙනවා LTL කියන පුද්ගලික සමාගමට. අපි හැමදාම දන්නවා කෝප් එකත් එක්ක LTL සමාගම ලොකු ගැටලුවක හිටිය වුන් කව අපි ඔයලාගේට මේ අහන්නේ ඔයලාගේ කමිටු වලට එන්නේ නැහැ කියලා. ඒ 149ක් තියාගෙන තිබිච්ච 163ක් තිබිච්ච අවස්ථාවේ දැන් මේක 135ට අඩුවලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ පුද්ගලික ආයතන සමග එකතු වෙලා වැඩ කරාට. හැබැයි මෙවැනි අන්සතු කිරීම කරද්දී කරනවා නම් එව්වා විනිවිදභාවයෙන් සහ සම්පූර්ණම තර්කකාරී භාවයෙන් කළ යුතුයි කියන එමෙන්ඩ්මන්ට් එක මම විනාඩිය නවත්තර ගෙනල්ලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකාරිය. මොකද ඒකට හේතුව තමයි අපි කියමු ඉස්සරහදි මෙහෙම වෙන්න දෙන්න බෑ. ඉස්සරහදි මෙහෙම වෙන්න දෙන්න බෑ. හරි. එතකොට මේ ප්‍රොකියුමන්ට් එක ඒ කියන්නේ මිලදී ගණිද්දී ඒ තරඟකාරීත්වය තියෙන්න ඕනේ. ඒක නිසා තමයි අදානිට අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. හැබැයි අදානිගේ රුපියා ඇමරිකන් ඩොලර් 7.826ට ගන්න එක සාධාරණද? ඔවුන් කියන්නේ කැපිටල් කොස්ට් එකක් තියෙනවා රට බංකොලොත් වෙලා. අපි දන්නවා අපේ රට හැමදාම බංකොලොත් වෙලා නැහැ. හෙටනිද වෙනකොට මේ රට බංකොලොත් භාවයෙන් එළියට එනවා. ඊට පස්සේ එහෙම ආවහම අපිට ස්ටෙප් ඩවුන් ටැරිෆ් එකක් වගේක් කරන්න පුළුවන්. හැමදාටම මේ 8.83ක් අපි ගෙවන්න ඕනේ නැහැ. 8.26ක් අවුරුදු 20කට. ඒක මහා ලොකු මේ වැඩිපුර ගෙවීමක් වෙනවා. ඉතින් මෙවැනි කාරණා සම්බන්ධයෙන් නවත්තනවා. මෙවැනි කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්නකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සංශෝධන කිහිපයක් අපි ඉදිරිපත් කරනවා. ගරු ඇමතිතුමා අපි විශ්වාස කරනවා ඔබතුමා සද්භාවයෙන් අපේ සංශෝධන බාර ගනිමේ කියලා. එහෙම වුණොත් අපිට මේ ගමන ඔබත් එක්ක යන්න හැකියාවක් තියෙන බොහොම ස්තුතියි.
ගරු ආචාර්ය සුරේන් රාජගවන් ගරු ඇමතිතුමා ඔබතුමාට තියෙනවා මිනිත්තු 11ක කාලයක්.
ස්තුතියි සභාපතිතුමනි. වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් තමයි මගේ කතාවට යන්න වෙන්නේ. අවාසනාවකට හෝ වාසනාවකට මෙන් ඔබතුමිය මුලසුනේ ඉන්නවා. ඊයේ මේ සභාව තුළ පුරාපය නවයක් තිස්සේ ජාතික අවශ්‍යතාවය පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව කතිකාවක් සහ විවාදයක් සිදු වුණා. ඒක අත්‍යවශ්‍යයි. නමුත් අවම වශයෙන් ශිෂ්ටාචාරයක් තිබෙන්න ඕනේ විවාදය යෝජනා කරන අය හා ස්ථිර කරන අය මේ මුළු විවාදයටම අඩුගානේ සවන් දීම. එය සිදුවෙන්නේ නැත, සිදුවුනේ නැත. පහමාරට කැන්ටිම වැහුවා. හයාමාර වෙනකල් මේ සභාව රැස් වී හිටියා. විපක්ෂයේ හිටියේ පුත්තලමේ මන්ත්‍රී අලි සබ්‍රි පමණිය. අපි ඔටුවද මං අහන්නේ ප්‍රශ්න සියල්ලක්ම අසලා තියලා ගෙදර ගියාට පස්සේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මම වෘත්තීය සමිතියේ නායකයන් එක්ක පැයෙන් පැයට කතා කරනවා මේ වහලා තියෙන විශ්වවිද්‍යාල 17 විරුද්ධ කරන්න. මොකද යන්න ලැබුණේ නැහැ මට. මෙතන ප්‍රශ්න පත්‍රයක්ම ලබා දීලා ඒ අය පිට වුණා. ඉතින් අපි ඔබතුමිය දැන් කතානායකතුමාට යෝජනා කරන්න සද්භාවයකින් කරුණා කරලා විවාද ගේන අය, විවාද ස්ථීර කරන අය වත් විවාදය අවසන් වෙනතුරු විවාදයක ඉන්න කියා. එතකොට අපිට සංවාදශීලී සංවරශීලී ශිෂ්ටාචාරයක් සඳහා යා හැකියි. බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමනි, අදත් අපි නැවතත් පැමිණ තිබෙන්නේ එක්තරා විදිහක කඩයිමකගේ මේ රටේ. මට කලින් කතා කළ නව ලිබරල් වාදය පිළිබඳව පූර්ණ විශ්වාස කරන මන්ත්‍රීවරයා හරිෂ ඩි සිල්වාද, ඔහුට කලින් කතා කළ මාමිත්‍ර මන්ත්‍රී විමල් මන්ත්‍රීවරයාද, විරසිංහ මන්ත්‍රීවරයාද කතා කළ පරස්පර විරෝධී කඳවුරු දෙක අපි කාලාන්තරයක් තිස්සේ අවුරුදු 40ක් 30ක් පමණ කාලයක් තිස්සේ අසා ඇතම් විට සිත් පිනවීම් කරගෙන ඇතම් විට සිත් රිදවීම් කරමින් ගිය දේශපාලන කතිකාවකි. එතකොට විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ කතිකාවේ තිබුණේ ජාතික සම්පත් රැක ගැනීම ඉන්දීය ව්‍යාප්තිවාදයට විරුද්ධ වීමේ කොහොමද නවත්වන්නේ, අපි චීනය කොටසක් වෙන්නේ නැතුව කොහොමද නවත්වන්නේ, ගෝලීයකරණයට යට නොවී සිටින්නේ කෙසේද, මේ සම්බන්ධීකරණය තුළින් රාජ්‍ය ආරක්ෂාව ඇතිවෙනවාද නැති වෙන්නේ කෙසේද කියන කතිකාව. මෙය මා විශ්වවිද්‍යාලයේ යද්දිත් එතුමාගෙන් අහපු අසා තිබුණු කතිකාවල තිබෙනවා. ඒ ඇත්ත වෙන්නට පුළුවන්. ඒ කති කඳවුරේ තිබෙන අදහසක් තමයි ඒක. ඒක නැහැ කියන්නට බෑ. ඊළඟට හර්ෂදි සිල්වා මහත්මයා මන්ත්‍රීතුමාගෙන ආපු තර්කය තමයි මේ ටික කරන්නට පුළුවන්. නමුත් අපි කරන විදිහට කියන්න කරන්න කියන එක. මා හිතනවා මේ බුද්ධිමත් සභාවට අවශ්‍ය වෙන්නේ මේ දෙක අතරේ බුද්ධිමය සංකලනය සහ සමතුලිතභාවයයි. අද උදේ සිට මාසවන් දුන්නු කතිකාවල තිබුණේ ඇමතිවරයාට විරුද්ධව මේ පනතට විරුද්ධව තිබුණු චෝදනාව නම් මෙය තවත් විනිවිද විය යුතුයි බව. මා හිතනවා අපි සහභාගිත්ව දේශපාලනයක ඉන්නවා නම් if we are in a dialogical democracy, if that democracy is our basis for our governance, we must have. Even if the opposition does not ask, we must offer transparencies beyond the opposition's expectation. And I hope this committee and the Honorable Minister and all the experts who are in these cubicles and rooms will make sure that unquestionable transparencies will take place during this. Because, as already mentioned, දැනටත් කියartifactId පරිදි බලශක්ති ආරක්ෂාව රාජ්‍යයක තිබිය හැකි ආරක්ෂාවන් පිළිබඳව ප්‍රධාන කොටස් පහෙන් එකකි. පළවෙනි එක ෆුඩ් සිකියුරිටි, ආහාර ආරක්ෂාව. දෙවෙනි එක සෞඛ්‍ය ආරක්ෂාව, හෙල්ත් සිකියුරිටි. තුන්වෙනිව ආර්ථික ආරක්ෂාව. හතරවෙනුවට එන්නේ මෙන්න මේ බලශක්ති ආරක්ෂාව, the energy security of a state, and පස්වෙනුවටයි වැටෙන්නේ military security, බහුමික අඛණ්ඩතාවයේ පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවෙන ගැටලුව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්නට තරම් මේ රටේ අරගලය සිදු වුණේ පොහොර නවත්වපු වෙලාවේ නෙමෙයි. එතුමා උතුරු නැගෙනහිර පිළිබඳව කරපු ප්‍රකාශ නිසා නෙමෙයි, පැය 13ක විදුලිය කප්පාදු කරපු දවසේ තමයි ගෙදර යන්නට පාර හැදුණු පළවෙනි අරගලයේ අර තරුණයන් තුන්දෙනා විහාර මහදේවි බුදු පිළිමේ ඉස්සරහට ඇවිත් කිව්වා ගෝඨා ගෝ හෝම් කියලා කාඩ්බෝඩ් එක ලියාගෙන. අතීතයේ මතකයට මතක ඇති. මන්ද වත්මන් සමාජය මේ ඉසෙට් පරපුර පූර්ණව රැඳිලා ඉන්නවා විදුලි බලය හා සම්බන්ධව, බලශක්තිය හා සම්බන්ධව. පැය 13ක් ඒගොල්ලන්ගේ ලෝකය අඳුරු කරපුවම අපි දන්නවා ඉසෙට් පරපුරේ ආකල්ප අපි දන්නවා.
විදුලි බලය හොයාගත්තේ කවුද කියලා ඒගොල්ලන් දැනගන්න අවශ්‍ය නැහැ. තෝමස් ආල්වා එඩිසන් ගැන දැනගන්න අවශ්‍ය නැහැ. විමල සුරේන්ද්‍ර ගැන දැනගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය විදුලිය. අම්මා බෙල ගෙවනවල තාත්තා බෙල ගෙවනවල ඒවා වැඩක් නැහැ. ඒ පරපුරේ හැටි. ඒක සමාජ විද්‍යාත්මකව අපි වෙනම විශ්ලේෂණය කළ යුතු කාරණයක්. නමුත් ඒ අය හිතුවා පැය 13ක් අපේ ජීවිතයේ අඳුර තියන්න තවසට අයිතියක් නැහැයි කියලා. ආ ඒ කියන්නේ මේ අද වත්මන් සමාජය තුළ විදුලි බලය මොන තරම් විදිහට සහසම්බන්ධද අපේ ජීවිතවලට. දැන් මෙතන විදුලි බලය නැත්තම් මොකද වෙන්නේ? ඒ නිසා මේ විදුලි බලය පිළිබඳව තිබෙන්නේ මානුෂික මානව අයිතියක්. මේ රටේ තමන්ගේ මව්බිම හැටියට පිළිගන්නා සියලු දෙනාම තමන්ගේ ජීවිතයට අවශ්‍ය බලශක්තිය මානව අයිතියක් හැට පිළිගත යුතුයි. අපට එය ලබා දිය හැකිද? මට මතකයි මනෝතිත්තවැල්ල, ඔහු දැන් ජීවිතුන් අතර නැහැ මා මිත්‍ර, 96 දී මට කතාවක් කිව්වා. ඔහු එවකට පර්ක් ආයතනයේ සභාපති. රාඝවන් දකුණු ආසියාවේ සිදුවන ලොකුම හොරකම තමයි ලංකා විදුලි බල මණ්ඩලය. ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සමහර සේවකයන්ට ලන්ඩන් පිකඩලි සර්කල්ස් වල ගෙවල් තිබුණේ. මේ බැකින්ගම් පැලස් එකට මේ ඇවිදින දුර මහාචාර්ය ජේල් පීරිස් දන්නවයි. කොහොමද මේ ගෙවල් හම්බන්න හම්බ මේ ගෙවල් අයිති කරගන්න හම්බ කරන්න මුදල් ලැබුණේ? මේ මහා යටින් දිවුණු අපි කවුරුත් දන්නේ නැති රාජ්‍ය වෙලා ගත්තා වූ ජනාධිපතිවරුවත් දන්නේ නැති විදිහේ මහා අගතීන් මේ අපේ පාරිභෝගිකයාට සිදු කරමු. මංගල සමරවීර මාමිත්‍ර ඌත් ජීවිත නතර නැහැ. ඔහු ගෙනාවා ටෙලිකොම් ඩීරෙගුලේෂන්. ගරු සභාපතිතුමනි, මගේ පියා වැඩ කළේ විදේශ අමාත්‍යාංශයේ. අවුරුදු 7ක් හිටියා අපි ටෙලිෆෝන් එකක් ගන්න ගෙදෙට්ට අර කරකවන ටෙලිෆෝන් එක ගන්න. නමුත් අපි වෙළඳපොළ විවෘත කරලා අද බොහෝ මන්ත්‍රීවරුන්ට ටෙලිෆෝන් 3ක් තිබෙනවා. ඔෆිෂියල් එකයි ප්‍රයිවට් එකයි අතිශය ප්‍රයිවට් එකයි. අපි මේ තරම් දුරට අතිශය ප්‍රයිවට්. ඔව්. නමුත් එහෙම වුණේ කොහොමද? පස්සේ කියන්න ඕ දැන් ඕක කියන්න බැහැනේ අනිත්. කොහොමද එහෙම වුණේ? අපි තරඟකාරී ලෝකයට ඇතුල් වුණා නියමනයක් ඇතිව නියාමනයක් ඇතිව. තරඟකාරී ලෝකය අවශ්‍යයි. නමුත් ඒ නියාමනය මොකක්ද කියලා අවශ්‍ය වෙන්නේ. මා කළ සුළු පරීක්ෂණයකින් රටවල් 192ක ලතින් ඇමරිකානු, අප්‍රිකානු හා ආසියානු සංවර්ධන වන රටවල් 56ක රාජ්‍ය සතුව තිබුණු මොනොපොලියක අතිශය ඒකාධිකාරිය විදුලි බලය බෙදාහැරීමේදී මතුවුණු ගැටලු පිළිබඳව ඔස්ට්‍රේලියානු ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ෆෙඩ්‍රික් ඔහුගේ ලෝක මට්ටමෙන් කළ පර්යේෂණයෙන් කියන්නේ මෙය කළ යුතු දෙයක්. පළවෙනි අවුරුදු 15 තුළ එසේ කළ රටවල් වල විදුලි බල මිල අඩුවීම නිසා, එය කර්මාන්ත නිෂ්පාදනයට ඍජුවම සම්බන්ධ වන නිසා ඒ රටවල් වල නිෂ්පාදන දහරිතාව වැඩිවීම, අපනයනය වැඩිවීම සහ රැකියා උත්පාදනය පිළිබඳව සක් සුදක්සේ අවශ්‍ය නම් මට ඒ පරිේෂණ සංග්‍රහව සහ ලිපිය
සභාවට කරන්න පුළුවන්. දෙකක කාලයක් තියෙනවා.
මේ නිසා මා හිතනවා අපි කළ යුත්තේ මහජනයාගේ පැත්තෙන්, පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විවාදය බලන්නටය. ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට තරඟකාරී අද දකුණු ආසියාවේ වැඩියෙන්ම මිල ගෙවන මේ විදුලි බිල තමන්ගේ ජීවිතයට සරිලන, තමන්ගේ ජීවිතයට පහසු වෙන විදිහේ අද වෙනකොට බරක් වෙලා තියෙන මේ විදුලි බිල ආශිර්වාදයක් වෙන විදිහේ වැඩක් බවට පරිවර්තනය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන මට කිව්වා මම ගරු ජනාධිපති හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. එතුමා තමයි මේ රටේ පළමුවෙනි වතාවට දෙමළ කතා කරන එකෙක්ව උතුරේ දෙමළ ආණ්ඩුකාර කළේ. එතුමාට ස්තුතියි. මම උතුරේ ආණ්ඩුකාර වෙලා ඉඳද්දී මන්නාරමේ විදුලි බලය නිෂ්පාදනය කරන හැකියාවන් වල හොයද්දී ජෙනරල් දේශපාලනයේදී ඔබතුමා පැන්නේ නැද්ද? ඔබතුමාට තව නමක් තියෙනවා මම කියන්නේ නැහැ. ඒවා කතා කරන්න ඕනේ නැහැ. නෑ නෑ නෑ. ආ පැන්නලා දැන් කොච්චර පැන්නද අතරමැද වෙලා ඉන්නේ. කරුණාකරලා මට කතා කරන්න දෙන්න. මෙතන දැන් අපේ ජෙනරල් මැනේජර් ඉන්නවා මෙතන. ජෙනරල් මැනේජර් ඉන්නවා. එතුමා කියයි මන්නාරමේ හදපු විදුලි බලය සූර්ය විදුලි බලය ගේන්න බෑයි කිව්වා ජෙනරල් ග්‍රිඩ් එකට. ජාතික පද්ධතියට ගේන්න බෑ. ඇයි? මේ ජාතික පද්ධතිය සකස් කරලා තියෙන්නේ හයිඩ්‍රොලික් ඒවාට විතරයි. සූර්ය බලකොයට මේවා ගේන්න බෑ කියලා. මෙන්න මේ වගේ බොරු තොගයක්. පට්ට කෙබර තොගයක් කියලා තමයි මේ ජාතික සම්පත හිර කරමින් ජාතික ජනය හිර කරමින් මේ පුරවැසියාගේ අයිතිය උදුරාගෙන තියෙන්නේ. ඒ නිසා අදහවස අපි මේකට ඡන්දය දෙනවා. මෙය ආරම්භයක් පමණි. මං ගරු ඇමතුමාගෙනුත් ඉතුරු අයගෙනුත් ඉල්ලන්නේ මේ ඉදිරිපත් වී තිබෙන සුවිශේෂ වුණු නිදර්ශන යෝජනා ටික සලකා බලා මීටත් වඩා පුළුවන් නම් හැකිතාක් දුරට විනිවිදව මේ පනත ගෙනත් අපට තව අවුරුදු 10කින් අද ජීවිත නතර නැති වුණත් මංගල සමරවීර කියන දේශපාලඥයාගේ නම කතා කරන්නට පුළුවන් වන විදිහේ ඔහු සේවයක් කර වෘත්තියක් කර ඒ ඉන්ඩස්ට්‍රියකට කරපු සේවය නිසායි එවැනි වූ තව අවුරුදු 10කින් ඔබතුමාගේ නම කියවෙන විදිහට එනදා හරියනේ ඔබතුමාලාගේ නම් කියවෙන විදිහට මේ වර්තමානයේ පෙරලන්න මොකද මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දුවා දරුවන් අපට කියනවා ඔයගොල්ලන්ගේ චින්තනය නෙමෙයි වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ගේ 60 ගණන් වල 50 ගණන් වල හිතපු දේ නෙමෙයි වැදගත් වෙන්නේ අනාගතය සකසන්නට යන පාර හදලා දෙන්නයි කියලා අන්න ඒ ඉල්ලීමට සහ ආයතනයට අපි සවන් දෙමුයි කියන කතාව පණිවිඩය මතක් කරමින් මහණියන් වෙනවා බොහොමත්ම ස්තුතියි
මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා
ගරු මූලාසනාරූඪ සභාපතිතුමියනි අද මේ ශ්‍රී ලංකා විදුලි බල පනත සම්බන්ධ විවාදයට සම්බන්ධ වෙන ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා විශේෂයෙන්ම මේ විෂය සම්බන්ධවත් මේ පනත සම්බන්ධවත් විවිධ අවස්ථාවල යම් මැදිහත් වීම මම සිදු කරලා තියෙනවා මන්ත්‍රීවරයෙක් විදිහට ලිඛිතවත් ඒ වගේම සාකච්ඡා මට්ටමෙනුත් මේ ප්‍රශ්නය ගැන අපි කතා කරන්නේ අද උදේ ගරු ඇමතිතුමා මේ ස්ථානයේදී ප්‍රකාශ කර විදිහට නෙමෙයි අපි මේ ප්‍රශ්නය ගැන බලන්නේ මේ රටේ පළල් දේශපාලන සහ මේ රටේ පළල් අවශ්‍යතාවයක් ඇතුලේ තියලා එහෙම නැතුව අපි හුදු පෞද්ගලික අපේක්ෂා වෙනුවෙන් නෙමෙයි මේ ප්‍රශ්න දෙස බලන්නේ මම මේ විනාඩි 6ක 7ක කාලේ පොඩි කාලයක් නිසා මගේ මේ කතාව ප්‍රධාන කරුණු දෙකක් ගැන ආමන්ත්‍රණය කරන්න කැමතියි. පළවෙනි කාරණේ තමයි මේ පනත අද අපි ඉදිරිපත් කරන කන්ටෙක්ස්ට් එක. එහෙම නැත්නම් සන්දර්භය දේශපාලනයේදී ගරු සභාපතිතුමියනි සන්දර්භීය වටිනාකම් තමයි තියෙන්නේ. කන්ටෙක්ස්චුවල් වැලියුස් තමයි තියෙන්නේ. ඇබ්සලියුට් වැලියුස් කියනවා පොලිටික්ස් වල නෑ. එනිසා 69 ලක්ෂ කියන එකට තියෙන්නේ කොන්ටෙක්චුවල් වැලියු එකක්. ඒ කොන්ටෙක්ස්ට් එකට ඒ සන්දර්භයට පමණයි ඒ අගය කිරීම තියෙන්නේ. එනිසා දේශපාලනයේ අපි විනිශ්චයන් කරන්න ඕන සන්දර්භී අගය කිරීම ඇතුලේ. මේක තේරුම් ගන්න අපි අවශ්‍යයි. එහෙම නැතුව ඇබ්සලියුට් ඩෙෆිනිෂන් කියලා જાතියක් දේශපාලනයේ නැහැ. මේ පනත අපේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යද? අවශ්‍යයි. අපේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ බරපතල ප්‍රශ්න තියෙනවද නැද්ද තියෙනවා අපේ රටේ විදුලි බල ශේෂ්ත්‍රය අලුත් වැඩියා කරන්න ඕනද එපාද ඕන අපේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම ග්‍රිඩ් එකෙන් පටන් අරගෙන බෙදා හැරීම දක්වා පළල් ප්‍රශ්න ගණනාවක හිර වෙලා නේද තියෙන්නේ ඔව් හැබැයි මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් වුණාට ඒක විසඳන්න පුළුවන් වෙන්නේ දේශපාලන සන්දර්භීය තේරුමක් ඇතුලේ මිසක වික්‍රමසිංහට විජේසේකරට උවමනා හින්දා නෙමෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන. මේ රටේ දේශපාලනේ අද තියෙන්නේ කොතනද? ඒ සන්දර්භීය මොහොත තේරුම් ගන්න. රටේ ජනතාව ආණ්ඩු එපයි කියලා ජනාධිපති ගෙදර ඇරියා. රටේ ජනතාව අගමැති එපයි කියලා කැබිනට් එක ගෙදර ඇරියා. රටේ ජනතාව මේ රටේ පාලනේ වෙනස් කෙරුවා. ඊළඟට අපි ඊළඟ පාලනය සඳහා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ අනුප්‍රාප්තික වගන්තිය ඇතුලේ සක්සීඩින් ගවර්න්මන්ට් එකක් හැදුවා. ඒක හරි මගේ මිත්‍රයෝ ගරු ඇමතුමාල් ඉන්න එක හරි. ඒ සක්සීඩින් එන්වයරන්මන්ට් එක ඇතුලේ මේක කරන්න පුළුවන්ද? තමන් කැමති නිසා, තමන්ගේ මිත්‍රයන්ට ඕන නිසා, කොම්පැනිකාරයෝ කියන නිසා, වික්‍රමසිංහ කැමති නිසා, විජේසේකර කැමති නිසා ලංකාවේ නීති හදන්න බෑ. ඒකයි ගරු සභාවතුමියනි මෙතන තියෙන ප්‍රශ්නේ. නැතුව කාංචනෙක් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. දක්ෂ තරුණෙක්. හැබැයි මේ ප්‍රශ්නේ ගන්න විදිය වැරදි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එනිසා මේ සක්සීඩින් ගවර්න්මන්ට් එකක් තියෙන්නේ. මේක අනුප්‍රාප්තික ආණ්ඩුව ජනාධිපති විතරක් නෙමෙයි. මේකම ආයිත් කියනවා සක්සීඩින් ගවර්න්මන්ට් එකක් තියෙන ව්‍යවස්ථාවට අනුව එහෙම ගවර්න්මන්ට් එකක කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා මේක ඕනනම් කරන්න පුළුවන් මොකද පුරවැසියෝ නැති කාලෙක යටත් වැසියෝ වගේ අත උස්සන 100ක් හිටියොත් මේ පනත දාන්න පුළුවන් මේක මහ කජ්ජක් නෙමෙයි හැබැයි මම කියන්නේ දේශපාලන සන්දර්භෙත් එක්ක තියලා කියවන්න මේක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම ගරු කරනවා එතුමා මේක දේශපාලන සන්දර්භයක තියලා කිව්වා මේ වැඩ කරන්න එපයි කියලා එතුමා දේශපාලනේ දන්නේ ඉඳ කිව්වේ අත උස්සන්න අත උස්සන්න අත උස්සන්න සමාජයේ තමුන්නාන්සලා අපි ඔක්කොම එළියට දාන දවස ගනින්න වෙලා තියෙන්නේ සමාරු කිව්වා මේක මේ මරණාධාර සමිතියකවත් වැඩ කරපු නැති අය මෙතන කතා කරන්න කියලා මරණාධාර සමිතියකවත් වැඩ කරපු නැති අය කියලා මෙතන මේ ප්‍රශ්නේ ඊට වඩා පළල් එකක් ඒ වගේම සමාරු අපිට විහිළු කෙරුවා මේ අමාත්‍යංශ දන්නේ නැතුව මන්ත්‍රීකම් කරන්නේ නැතුව ඇමතිකම් කරන්නේ නැතුව කොහොමද කියන්නේ කියලා ගරු සභාපතිතුමියනි මේ සන්දර්භය ගැන අපි දන්නවා මේ රටේ අමාත්‍යංශ වැඩ කරන විදිය ගැන අපි දන්නවා මේ රටේ අමාත්‍යංශයක අපි වැඩ කරලා තියෙනවා
ඔබතුමාට මිනිත්තු දෙකක කාලය
ඒ නිසා මම විනාඩි හත කියාද හරි
ඒ නිසා දෙකක් තියෙනවා
ඔව් ගරු සභාපතිතුමියනි ඒ නිසා මේ ප්‍රශ්නයට අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහ ගතකරණයක් නැත්නම් අලුත් වීමක් පිළිබඳව ප්‍රශ්නය එකක් හැබැයි මේ කරමින් යන වැඩේ අපේ රටේ දේශපාලනයේ බුල්ඩෝස් කිරීම අර නිදි කුඹ ගහක් ගලවන්න බුල්ඩෝසරයක් දාන්න ඕන නම් පුළුවන් Tamande 113ක් ආණ්ඩුවේ තියෙනවා නම් හැබැයි ඒක එහෙම කරන එකෙන් ඇති කරන දේශපාලන බලපෑම අපේ සමාජය ඇතුලේ විශාල වශයෙන් ඉදිරියට එන්න නියමිතව තියෙනවා මේකේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා මම ආද එක මේකේ විශේෂයෙන්ම නැෂනල් ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි කවුන්සිල් එක සම්බන්ධව ප්‍රශ්නේදී ගරු කාංචන විජේසේකර මැතිතුමා මාත් එක්ක විරුද්ධ වුණා එතුමාට මම මේක කමිටියේදීත් කිව්වා අද මම වෙනම මේක සඳහා ඇමෙන්ඩ්මන්ට් එකකුත් ගෙනල්ලා තියෙනවා අවශ්‍ය නම් පිළිගන්න පුළුවන් අවශ්‍ය නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය ඒකයි හැබැයි මම ඉතාම පැහැදිලිව කියනවා විදුලි බල ඇමති කියන්නේ හැමදාම කාංචන විජේසේකර නෙමෙයි අපි හදන්නේ නීතියක් මේ රටේ ඉස්සරහට ගමන් කිරීම සඳහා ටැරිෆ් පොලිසියක ඇමතිතුමා තීරණය කරන නැෂනල් ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි කවුන්සිල් එකක් අපි හදමින් ඉන්නේ මේක කොච්චර දුර කොහාට ගිහිල්ලා ඉතුරු වෙයිද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා මේ නැෂනල් ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි කවුන්සිල් එක සම්බන්ධ ප්‍රශ්නය එක බරපතල ප්‍රශ්නයක් විදිහට මේකේ තියෙනවා ඊළඟට මේකට සම්බන්ධ වෙච්ච තවත් ප්‍රශ්න ගණනාවක්ම මේක ඇතුලේ තියෙනවා 2002 අංක 28 දරන විදුලි බල ප්‍රතිසංස්කරණ පනතේ 51 වෙනි වගන්ති ඉතාම පැහැදිලිව මේ පනත මේ ඇඩ්වයිසරි කවුන්සිල් එක මොනිටරින් ඇන් ඇඩ්වයිසරි කවුන්සිල් කියලා වැදගත් විදිහට ගෙනල්ලා තිබුණා අඩු ගානේ ඒකවත් මේකට රිප්ලේස් කරන්න කියලා මම එතුමාට කොමිටියේදීත් කිව්වා එතුමා ඒක පිළිගත්තේ නැහැ නමුත් මේ යන ගමන් මාර්ගය ඇතුලේ අද මම කියන්නේ විදුලි බල පනත සම්මත වෙන්න පුළුවන් යටත් වැසියන් රාශියක් ඉන්න තැනක හැබැයි විදුලි බල පනත සම්මත වීමේ ජයග්‍රහණය අපේ රටේ දේශපාලන වශයෙන් විශාල කුණාටුවක් බවට පත්වෙමින් අපි ඔක්කොටම විරුද්ධ වෙන බරපතල රැල්ලක් බවට පත්වෙනවායි කියන එක මට පැහැදිලි. ඒ නිසා මේ වෙලාවේදී මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මේක සන්දර්භීය වශයෙන් ගත්තහම ඉතාම වැරදි අවස්ථාවක් ගේන පනතක්. අභ්‍යන්තරිකව ගත්තහම මේකේ ප්‍රශ්න රාශියක් තියෙනවා. මේක ශේෂ්ඨාධිකරණය සම්පූර්ණම සමහරෙව්ව අයින් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ නිසා ඒ වාගේ තත්වයක තියෙන පනතක් හදිස්සියේ ගෙනේම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අවසාන කාරණේ ගරු සභාපතිතුමියනි මම අද උදේ ස්ටෑන්ඩින් ඕඩර් 52 යටතේ කිව්වා මේ පනතක් සම්බන්ධව පාර්ලිමේන්තුවට ගේන පටිපාටියක් තියෙනවා ඒක ඇතුලේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවසාන තීරණේ එනතුරු එය අපේ එජෙන්ඩා එකට ආයුතු නැහැ නමුත් අද ඒක ඇවිල්ලා තියෙනවා පටිපාටියට පිටින් ඉතාමත්ම වේගයෙන් මේ කරගෙන යන වැඩේ හරහා අපේ රටේ නෛතික ක්‍රියාදාමයේ බරපතල ගැටලුවක් ඇති වෙනවා ප්‍රකාශ කරමින් මේට විරුද්ධව අපි ඡන්දේ ප්‍රකාශ කරනවා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා
ස්තුති ඔනරබල් සෙල්වරාසා ගජේන්ද්‍රන් you have 6 minutes
අවයිකි තලමේ දාංගන්ර තලවර අවர்களே மின்சார சபை சட்டமூலம் தொடர்பாக இங்கே விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது இந்த சட்டமூலமானது மிக நீண்ட காலத்திற்கு இலங்கையில் வாழுகின்ற இலங்கையில் உள்ள ரெண்டு தேசத்து மக்களையும் பாதிக்கக்கூடிய ஒரு சட்டமூலம் தமிழ் தேசம் சிங்கள தேசம் இரண்டு தேசங்களினது மக்களினதும் மீதும் பாரிய தாக்கத்தை ஏற்படுத்தக்கூடிய ஒரு சட்ட மூலமாக இருக்கின்றது. அவ்வாறான ஒரு சட்ட மூலத்தை கொண்டு வந்து நிறைவேற்றுவதற்கான ஒரு அங்கீகாரம் இந்த அரசாங்கத்துக்கு இருக்கிறதா என்கின்ற ஒரு பாரிய கேள்வி இருக்கின்றது. கடந்த 2002 மக்களாணை பெற்றிருந்த கோட்டாபய ராஜபக்சவும் அவருடைய தலைமையிலான அரசாங்கமும் மக்களால் விராட்டி அடிக்கப்பட்டு மக்கள் வழங்கிய ஆணையை வாபஸ் பெற்றிருக்கின்ற ஒரு நிலைமையிலே இடைக்காலத்திற்காக பொறுப்பேற்றிருக்கின்ற மக்கள் ஆணை இல்லாத முற்று முழுதாக 99% மக்களால் நிராகரிக்கப்பட்ட ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த பதவியை ஏற்றுக்கொண்டு மக்களால் விரட்டப்பட்ட நாடாளுமன்றம் மக்களாணை மூலப்பெறப்பட்ட நாடாளுமன்ற உறுப்பினர்களை கொண்ட ஒரு அரசாங்கம் இந்த சட்ட மூலத்தை கொண்டு வருவது மிக நீண்ட காலத்திற்கு இந்த தீவினுடைய 2 தேசங்களையும் பாதிக்கக்கூடிய ஒரு விடயம். அத்தோடு வடக்கு கிழக்கிலே பல இடங்களிலே இந்த காற்றாலை மின் உற்பத்திகள் மேற்கொள்ளப்படுகின்றது. அது தொடர்பாக எங்களுடைய தேசத்தில் உள்ள எங்களுடைய அரசியல் தரப்புகளோடு எந்தவிதமான உரையாடல்களும் மேற்கொள்ளப்படவில்லை. எதேச்சாதிகாரமாக எங்களுடைய தேசத்திலே இந்த காற்றாலைகள் நிறுவது தொடர்பான முடிவுகள் எடுக்கப்படுகின்றது. குறிப்பாக மன்னார் மாவட்டத்திலே நிறுவப்பட்டிருக்கின்ற காற்றாலைகள் மற்றும் தனங்களப்பு பகுதியிலே நிறுவப்பட்டிருக்கின்ற காற்றாலைகளால் மீன் உற்பத்தி பாதிக்கப்படுகின்ற அதே நேரத்திலே மக்களுடைய இயல்பு வாழ்க்கைக்கும் பெரும் பாதிப்பு ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த செயல்பாடுகளை நாங்கள் மிகவும் வன்மையாக கண்டிக்கின்றோம். எங்களுடைய தேசம் சார்ந்து எடுக்கப்படுகின்ற முடிவுகள் எங்களோடு பேசப்பட்டுத்தான் எடுக்கப்பட வேண்டும். ஆனால் அந்த அடிப்படையில் எந்த செயல்பாடுகளும் முன்னெடுக்கப்பட்டிருக்கவில்லை. அந்த அடிப்படையிலே இந்த சட்டமூலத்திற்கு எங்களுடைய ஆதரவை வழங்க முடியாது என்பதனை இந்த இடத்திலே பதிவு செய்து கொண்டு நான் வேறு விடயங்களுக்குள் செல்கின்றேன். யாழ்ப்பாணத்திலே தொடர்ச்சியாக அல்லது வடகிழக்கிலே போலீசாருடைய அராஜகங்கள் தொடர்ச்சியாக இடம்பெற்று வருகின்ற நேரத்திலே கடந்த 19/11/2023 அன்று ஒரு இளைஞர் ஸ்ரீலங்கா வட்டுக்கோட்டை போலீசாருடைய கஸ்டடியில் இருந்தபொழுது கடுமையாக சித்திரவதைக்கு உள்ளாக்கப்பட்ட நிலைமையிலே படுகொலை செய்யப்பட்டிருந்தார், உயிரிழந்திருந்தார். அவருடைய கொலை தொடர்பாக 4 போலீசார் கைது செய்யப்பட்டிருக்கின்ற போதிலும் கூட அந்த சித்திரவதைகள் நடைபெற்ற 4 நாளும் அந்த வட்டுக்கோட்டை போலீஸ் நிலையத்திலே பொறுப்பதிகாரியாக இருந்த ஓஐசிக்கு மீது இதுவரைக்கும் எந்த விதமான நடவடிக்கைகளும் எடுக்கப்பட்டிருக்கவில்லை. இது தொடர்பாக பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர் உரிய கவனம் செலுத்தாமல் இருப்பது ஏன் என்கின்ற ஒரு கேள்வி எங்கள் மத்தியிலே எழுந்திருக்கின்றது. ஆகவே இது தொடர்பாக உரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். நேற்று முன்தினம் பொன்னாலை பகுதியிலே கிருஷ்ணவேணி என்கின்ற ஒரு பெண் தலைமைத்துவ குடும்பத்தைச் சேர்ந்த ஒரு பெண் தன்னுடைய வளவிலே ஒரு குழாய் கிணறு ஒன்றை அமைத்துக் கொண்டிருந்த பொழுது அங்கு சென்ற வட்டுக்கோட்டை போலீஸ் நிலைய போலீசார் அந்த அனுமதி பெறப்படவில்லை என்பதனை காரணம் காட்டி அவரிடமிருந்து 8,000 ரூபாய் கப்பத்தை பெற்றுக் கொண்டு சென்றிருக்கின்றார்கள். அந்த தாய்க்கு உடைய மகன் இப்பொழுது காப்போத்தா உயர்தரம் படித்துக் கொண்டிருக்கின்றார். அவர் தன்னுடைய பாடசாலை கல்வி நேரம் போக மிகுதி நேரத்திலே கூலி வேலை செய்து அதிலே சேமித்த பணத்திலே தான் இந்த குழாய் கிணறு அமைக்கின்ற பணி மேற்கொள்ளப்பட்டிருக்கிறது. அந்த பணத்திலே தான் 8,000 ரூபாயை பிடுங்கி சென்றிருக்கிறார்கள் வட்டுக்கோட்டை போலீசார். அந்த போலீசாருடைய பெயர் சுமணஸ்ரீ, குமார மற்றும் கசுன் என்ற 3 போலீஸ் உத்தியோகத்தர்கள் இந்த கப்பத்தை பெற்றிருக்கிறார்கள். இவர்கள் மீது நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அடுத்ததாக ஆனைக்கோட்டை ஆறுகால் மடம் பகுதியைச் சேர்ந்த கந்தசாமி சேகரன் என்கின்ற மனநிலை பாதிக்கப்பட்ட ஒரு நபர் கடந்த 14/11/2023 காரணர் பகுதியிலே ஒரு கிராம சேவையாளர் அலுவலகம் ஒன்றில் சந்தேகத்துக்கிடமான முறையிலே நிற்கிறார் என்ற தகவல் கிராம சேவையாளரால் வட்டுக்கோட்டை போலீசாருக்கு தெரியப்படுத்தப்பட்டு போலீசாரால் அவர் கைது செய்யப்பட்டு கொண்டு செல்லப்பட்டிருக்கின்றார். அதற்கு பிற்பாடு 18/11/2023 பொன்னாலை சந்திக்க அருகிலே ஒரு பட்டைக்குள்ளிருந்து சிதைந்த நிலையில் அவருடைய சடலம் மீட்கப்பட்டது. அந்த செய்தியை சேகரிப்பதற்கு சென்ற ஊடகவியலாளர் புவனேஸ்வரன் கதிந்தன் என்ற ஊடகவியலாளர் போலீசாரால் அச்சுறுத்தப்பட்டிருக்கின்றார். அந்த கொலை தொடர்பாக இன்று வரை எவரும் கைது செய்யப்படவில்லை. இது போலீசாரால் மேற்கொள்ளப்பட்ட படுகொலை வட்டுக்கோட்டை போலீசாரால். அதே போன்று காங்கேசந்துறை விசேட போலீஸ் பிரிவைச் சேர்ந்த ஒரு போலீஸ் உத்தியோகத்தர் அவருடைய போலீஸ் இலக்கம் 90829. இந்த நபர் கடந்த சில 21ஆம் தேதி மே மாதம் 21ஆம் தேதி வாளால் பொதுமகன் ஒருவரை வெட்டியிருக்கிறார். அவர் அந்த அந்த சம்பவம் தொடர்பாக இன்றுவரை அவர் மீது நடவடிக்கை எடுக்கப்படவில்லை. துரதிருஷ்டவசமாக கடந்த 30ஆம் தேதி யாழ்ப்பாணம் ஒருங்கிணைப்பு குழு கூட்டத்திலே ஏஎஸ்பி யாழ்ப்பாணத்திற்கு பொறுப்பான உதவி போலீஸ் அத்தியட்சியர் கூறுகிறார், அந்த அங்கே ஒரு அவர் ஒரு தற்காப்பு நடவடிக்கையாக தடுக்க முற்பட்ட போது, அவர் மீது மேற்கொள்ளப்பட்ட தாக்குதலை தடுக்க முற்பட்ட போதுதான் அந்த தவறுதலாக அந்த வாள்வெட்டு நடைபெற்றது சொல்லி. ஆனால் அது அப்பட்டமான போய் என்னிடம் ஆவணங்கள் இருக்கிறது, அந்த ஆவணங்களை நான் இங்கே சமர்ப்பிக்கின்றேன், இந்த படங்களை அங்கே சமர்ப்பிக்கின்றேன் சபையினுடைய நடவடிக்கைகளுக்காக. இது தொடர்பாக உரிய நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அத்தோடு கடந்த 4ஆம் தேதி பாதுகாப்பு அமைச்சு செயலாளர்னாலே ஒரு வர்த்தமானி வெளியிடப்பட்டிருக்கிறது, புலிகளதும் தமிழர் புனர்வாழ்வு கழகத்தினதும் சொத்துக்கள் முடக்கப்படுவதாகவும், வேறு சில அமைப்புகளது நான் முடிக்கிறேன் அமைப்புகளது சொத்துக்கள் முடக்கப்படுவதாகவும் அந்த வர்த்தமானி வெளியிடப்பட்டிருக்கின்றது. இந்த விடுதலை புலிகளதும் தமிழர் புனர்வாழ்வு கழகத்தினதும் சொத்துக்கள் முடக்கப்படுவதாக வெளியிடப்பட்ட வர்த்தமானி மீளப்பெறப்பட வேண்டும். இதனை நாங்கள் வன்மையாக கண்டிக்கிறோம். புலிகள் மீதும் தமிழர் புனர்வாழ்வு கழகத்தின் மீதான தடைகள் நீக்கப்பட வேண்டும் என்று நாங்கள் வலியுறுத்துகிறோம். ஒரு நிமிடம் கொடுங்கள். அத்தோடு பல்கலைக்கழக ஊழியர்கள் தொடர் போராட்டத்தில் ஈடுபட்டிருக்கிறார்கள், அதனால் மாணவர்கள் தொடர்ந்து பாதிக்கப்படுகிறார்கள். இங்கே ராஜாங்க அமைச்சர் கல்வி உயர்கல்வி ராஜாங்க அமைச்சர் சொன்னார் தாங்கள் அதை தீர்ப்பதற்கு பேசிக் கொண்டிருக்கிறோம் என்று சொல்லி, ஆனால் அந்த ஊழியர்களோடு பேசப்பட்ட விடயங்கள் தொடர்பாக எழுத்து மூல உத்தரவாதம் இல்லாதால் தொடர்ந்து போராட்டம் நடைபெறுகிறது, அதனால் மாணவர்கள் தொடர்ந்து பாதிக்கப்படுகிறார்கள். அதனால் தயவு செய்து அவர்களுடைய கோரிக்கைகளை நிறைவேற்றுவதற்கு உரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்று மீண்டும் வலியுறுத்தி விடுகிறேன். நன்றி.
தேங்க்யூ.